Order, please. Garu Kathanayaka Thuma visin kirana labada nivedana. Sri Lanka Aushadha Vidya Sangamaya Sansthagatha Kirime Panath Ketumpada Salaka Balim Pinisa Parliamentuwe 113 deka darana sthavara niyogaya prakarawa Vyavasthadayaka sthavara karaka sabhawata matasandhan mantriwarayan Athireka Samajikayin washayen mamisin nam kirimata nam karana lada bawa danum dena kamathimi. Garu Ashok Abhayasinghe Mathuma, Garu Vaidya Sudarshini Punarapanirtha Mathiniya, Garu Nihal Galappathi Mathuma, Garu Vaidya Ramesh Patirana Mathuma, Garu Vaidya Kavinda Heshan Jayawardena Mathuma, Garu Imran Maharoop Mathuma, Garu Vaidya Tusita Vijayamana Mathiniya, Garu Vaidya S. Sivamohan Mahata Mathuma. Garu Buddhika Paradar Mantuma, Kian, Apo Kian?
Udahan aku dia ta, mama niyojane karna karmaanta wanjakatu tu dikukali na awatan nuansa sampakar samardhan awatan je upadeshak karak sabawa, api ta kandungan vidya ne me upadeshak karak sabawa patkan naka. Dia ka honda tatya ne me. Dia api kiamati upadeshak karak sabawa kandungan me samahar pakshawli nandi lane. Bisa karuna kala denne nettang. Eti katar la dalu itu dikkan dolari meka. Api ta karagani anna awastha awasala sanonang mada.
Eka ta awashi piyura kanna. Nivedana Anka Deka, Sri Lanka Aushadha Vidya Sangamaya Sansthagatha Kirime Samayen. Parliamentuwe Sthavara Niyoga 112 Vidhividhana Prakarawa Saha 2019 Janawari Masa 24 Wenadina Saha Februari Masa 5 Wenadina Parliamentuwe Visin Sammatha Karagat Yojana Prakarawa AE Amatyansha Upadesha Karaka Sabhawala Sevaya Kirima Saha Parisandhan Mantriwaryanda Therim Karaka Sabhawa Visin Nam Karana Lada Bawa Danwana Kamathimi. Rajya Vyavasaya Kandu Udarata Uramaya Saha Mahanuwara Sangamanda Katutu Pirimada Amatyansha Upadesha Karaka Sabhawa Garu Kavindiran Koriswaran Mathuma Idam Saha Parliamentu Prasasana Kandu Katutu Pirimada Amatyansha Upadesha Karaka Sabhawa Garu Sinithambi Yogeswaran Mathuma Udarata Navagammana Yatadala Pahasukam Saha Prajasangamanda Katutu Pirimada Amatyansha Upadesha Karaka Sabhawa Garu Dhammalingam Siddhartha Mathuma Kanta Saha Lama Katutu Saha Veerakalapa Sangamanda Katutu Pirimada Amatyansha Upadesha Karaka Sabhawa Garu Shanti Srikanda Rasa Metinia, Tapa Sevasa, Muslim Agni Katipriam, the Amatyansha Upadesha Karaka Sabhawa, Garu Mavai Sinadriya Mathuma, Jati Eka Badata, Raja Basha, Samaja Pragati, Saha Hindu Agami Katipriam, the Amatyansha Upadesha Karaka Sabhawa, Garu Sinitambi Yogeswara Mathuma, Kamkaru Saha, Vruttiya Samiti, Samadita Piriban, the Amatyansha Upadesha Karaka Sabhawa, Garu Dhammalingam Siddhartha Mathuma, Vidya Takshanika Parishana Piribada Amatyansha Upadesha Karaka Sabhawa Garu Sinithambi Yogeswara Mathuma Aathika Prathisanskarana Saha Podu Sapim Piribada Amatyansha Upadesha Karaka Sabhawa Garu Estran Mahata Sri Digital Yadatala Pahasukam Saha Torosu Takshana Piribada Amatyansha Upadesha Karaka Sabhawa Garu Estran Mahata Sri Anka Tuna Parliamentu katipu piyanda karaka sabhawa vira srimak didas dame dahaname maatu atavanna sikurada enam adadina aparabhaga dekata garu kathanayaka thumage nilikambareedi pavathiyunu yeduwemin ita pamina sahabhagi wenna lesa sabika mantriwa sivudata meen denu deemata kamathil kathanayaka wraya visin lipidekena piliganwima 2018 varshe tewani kaatuwe 2018/7/1 sita 2018/9/30 සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිනුම්හා විගිරණ ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාව වෙත යොමු කර යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුවාලින අවතැන්ව පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සම්පකර සංවන්දන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014-2015 වර්ෂය සඳහා තාටකා ග්‍රැෆයිට් සල් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාර්ය සභාව වාර්තා පිළිගැන්වීම ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තා එම කාර්ය සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණ මැතිතුමා විසින් පිළිගැන්වීම ඒ වෙනුවෙන් වාතාව ගරු කේකේ පීදාස මන්තුමා පිළිගන්වන ඇත
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපති හර්ෂණ රාජකරුණ මහතා වෙනුවෙන් මම මේ ඉදිරිපත් කරන ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධික්ෂණ කාර්යසභාවේ වාර්තාව යොමු කරන ලද 1969 අංකයක දරන ආයතන හා අපනයන පාලන පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්යසභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු දිලිප් විද්‍යාලාචාර්ය මැතිතුමා පෙත්සම් 4යි.
කරු කතානායකතුමනි, වෙලියත්ත කුඩාහිල්ල දකුණු දික්කල පාරේ තුසාර යන ලිපිනේ පදිංචි BAKP ජයසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, රන්නවාඩියගොඩ අංක 13 එකදරන ස්ථානයේ පදිංචි MK අජන්තා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කණ්ඩ කාණ්ඩ අංක 1 තම්බි APC පාර යන ලිපිනේ පදිංචි S සෙන්තිල් කුමාර් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, රන්න කට්ටකඩුව 19 අංක 523 දර ස්ථානයේ පදිංචි විධානගේ නන්දසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු ශමන් රාජපක්ෂ මැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, සූර්යාව හම්බන්තොට සූර්යාව ජාතික පාසලේ සේවය කරන ඊ රුවන් නාලක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු සුසන්ත පුංචිරණ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කන්තලේ අග්බෝපුර යුනිට් 19 අංක 56C ධර්ණ ස්ථානයේ පදිංචි GMG තරඳු පියමාල් රාජපක්ෂ මහතා සහ අනෙක් අයගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
බොහොම ස්තුතියි. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතානගේ මැතිතුමා, නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන මැතිතුමාගේ නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු සභානායකතුමා,
නගර සැලසුම්
ප්‍රශ්න සමයි. නම්බර් 1.
ඕකේ. මේ දැන් ප්‍රශ්නේ ගම්මානයේ නම මම හිතන හැටියට දොඹගස් හින්න නේද? පොඩි වැරද්දක් වෙලා තියෙනවා නෑ? ගම්මානයේ දොඹගස් හින්න. හරි, එහෙනම් අයන්න එක. ඔව්, පැල්මඩුල මැතිවරණ කොට්ටාසයේ දොඹගස් හින්න ගම්මානයේහි පානීය ජල ගැටලුවක් පවතී. අයන්න දෙක, එම ගම්මානයේ පවුල් 540ක් ජීවත් වේ. එයින් පැල්මඩුල්ල ජල සම්පාදන ක්‍රමයේ තාක්ෂණ හැකියාව අනුව පවුල් 40කට ජල සම්බන්ධන එම ජල සම්පාදක ක්‍රමයෙන් ලබා දී ඇත. තවත් පවුල් 345ක් සඳහා ප්‍රජා ජල හා සනීපාරක්ෂක වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ජල ව්‍යාපෘතියක් ඉදිකරමින් පවතින අතර එය මාර්තු මාසයේ අවසාන භාගයේදී පමණ ඉදිකිරීම නිම කිරීමට කටයුතු කරමින් පවතී. ඉතිරි පවුල් සඳහා ඔවුන්ගේ පෞද්ගලික ජල ප්‍රබව මගින් පානීය ජල අවශ්‍යතාවය සපුරාගනු ලැබේ. ආයන්න අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරක් ලබා දීම සම්බන්ධව. මේ ගැටලුව වෙනුවෙන් මම පසු කාලින හොල්බළු මේ ප්‍රශ්න ඉදිරිපත් කළා ටික කාලයක් වෙනවා. ගරු ඇමතුමනි, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල් ආසනයේ මේ ගැටලුව වෙනුවෙන් යම් සාධනීය පිළිතුරක් ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා ලැබිලා තියෙනවා, ඒ ගැන අපි සතුටු වෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට ඔබතුමාට යොමු කරන්න කැමති, ගරු ඇමතුමනි, සමහර වෙලාවට රත්නපුර දිස්ත්‍රික්කයේ අපි දකින කාරණාවක් තමයි දැන් උදාහරණ සූර්යකන්ද ජල යෝජනා ක්‍රමය. සූර්යකන්ද ජල මූලාශ්‍රය තුලින් ආරම්භ වෙන විශාල ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙන ජල යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලැබෙන්නේ දිස්ත්‍රික්කයේ වෙනත් පැත්තකට. එතකොට අපි දකිනවා මේ තුල යම් විනිවිදභාවයක් නැහැ ගරු ඇමතුමනි. ජල මූලාශ්‍රය අවට ඉන්න පිරිසවලට ඒ මැදිව තියෙන ගම්මාන කිසිවකට මේ පාසුකම ලැබෙන්නේ නැතුව ඒ ගම්මානවල ඉන්න මිනිස්සු බලාගෙන ඉදෙද්දි මේ ජලමාර්ගය ටිකක් දැන් වෙනත් ප්‍රදේශවල අරන් යනවා. සමහරවිට හම්බන්තොට දිස්ත්‍රික්කයට යන උත්සාහයක් තියෙනවා. ඉතින් ගරු ඇමතුමනි, මම ඉල්ලීමක් කරනවා, ජලය කියන්නේ ජනතාවගේ මිනිස්යාගේ ප්‍රධාන අවශ්‍යතාවයක්. මේ අවස්ථාව සපුරන්න රජයක් බැඳිලා ඉන්නවා වගේ ඔබතුමා මේ වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් කරන අමාත්‍යවරයෙක් විදිහට සූර්යකන්ද එවැගේම මානියෝජනයකට රක්වාන මැතිවරණ කොට්ටාසේ මස්සිඹුල ජල යෝජනා ක්‍රමයේ වතුර ටික රක්වාන ආසනේ මිනිසු බලාගෙන ඉද්දී ඔබතුමත් ජීල්ලා විවෘත කරා අපි සම්බන්ධ වුණා උත්සවයට ඒ ටික නිවිති කළ ආසනේට යනවා නිවිති ආසනේට ජලය දෙන්න ඕන නමුත් අර ජල මාර්ගය තුල මේ ජලය රැගෙන යන මාර්ගය තුල ජනතාවට මේක අහිමි වීම පිළිබඳ යම් විශාල ගැටලුවක් ජනතාව තුලින් මතුවෙනවා මේක निराකරණය කරන්න යම් වැඩ සටහනක් තියෙද කරමු තු
එමයි නියෝජක කතානායකතුමනි දැන් මේ සූර්යකන්ද එවැගේම රක්වාන වැනි ප්‍රදේශවල වගේම රට පුරාම අපේ ජල ව්‍යාපෘති කීපයක් මේ පිළිබඳව අවට ඉන්න ගම්මානවලට වතුර නොමැතිව ඊට වඩා දුරස්ථව ඉන්න තියෙන ගම්මානවලට ගෙනියනවයි කියන මේ දෝෂාරෝපණය එල්ල වෙනවා. ඉතින් මේවට පිළීමක් හැටියට ඒ ධාරිතාව ගැන සලකා බලලා අපට වෙනම ප්‍රතිපාදන ලබා ගන්න සිදු වෙනවා. ඒ ධාරිතාව තිබේ නම් අපට මේ ජල සම්බන්ධතා ලබා දීම සඳහා නල එලීම් කටයුතු වලට වෙනම මුදලක් වෙන් කර ගන්න සිදු වේවි. ඉතින් ඒ පිළිබඳව අපි මුදල් අමාත්‍යාංශයට දැනුවත් කරලා තිබෙනවා. මොන මොන ජල ව්‍යාපෘති වලද ඒ තියෙන අපේ ධාරිතාව වැඩි කර ගන්නට ඒ ජල මූලාශ්‍රවල තියෙන වතුර ප්‍රමාණවත් නම් අපි ඒක කරන්ට ඉල්ලීම කරලා තිබෙනවා. මෙවරත් අපි බලාපොරොත්තු වුණා අයවැයෙන් ඒකට මුදලක් යොමු කරයි කියලා. අද සවස් භාගයේදීත් මම මුදල් අමාත්‍යාංශයේ මුදල්මත්තුමා වගේම ලේකම්තුමාත් සමගත් සාකච්ඡාවක් තිබෙනවා. මේ පිළිබඳව මේ වගේ ගැටලු පවතින නොයෙකුත් ප්‍රදේශවලට වෙනම මුදලක් යොමු ලබා ගන්නට එහෙම නැත්නම් අපට භාණ්ඩාගාරයේ ඒ ගැරන්ටි එකක් සමග අභ්‍යන්තර බැංකුවකින් ණය අරගෙන ඒක සපුරා දීම සඳහා අපි කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය තියෙනවා.
ගරු නියෝජක කතානායකතුමනි අපේ ගරු ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදියට මම යොමු කරනවා එතුමාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව. අපි දන්නවා මේ හරහා රටේ මෛතන ජල අවශ්‍යතාවයේ විශාල පිරිසකට සහයෝගයක් ශක්තියක් වෙන මේ ආයතනයේ මැදිහත් වෙනවා. ඒ ආයතනයට අනුබද්ධව ලෝක බැංකුව හරහා ක්‍රියාත්මක වෙන අර සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩසටහනක් තියෙනවා. ඒක අතිශයම වැදගත් වැඩසටහනක්. මේ වැඩසටහන ක්‍රියාත්මක විවිධ ගරු ඇමතිතුමනි විනිවිදභාවයක් අපිට දකින්න නැහැ. සමහර තැන්වල විනිවිදභාවයක් කියලා කියන්නේ මේ ලැබී උත්තාට දැන් වෝට සෝස් එකක් අවට තමයි මම හිතන්නේ ඔබතුමාලගේ බලාපොරොත්තු වෙන්නේ මේක මේ පහසුකම් ලබා දීලා වැඩි දියුණු කරන්න. සනීපාරක්ෂක කටයුතු ක්‍රමානුකූල කරන්න. නමුත් සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා දේශපාලන අධිකාරියේ හයිය මත ඒක වැඩිපුර යන. සමහර අවශ්‍යම තැන්වලට එන්නේ නැහැ. සමහ ඔබතුමාගෙන් ගෞරවණීය ඉල්ලීමක් කරනවා. මේක දිය යුතු කෙනාට දුප්පත් මිනිසයාට මේක මුදල් දෙනවා වෙනුවට හදලම දෙන්න. මොකද අපේ රටේ මිනිස්සුන්ට දැන් මේ අයවැයනුත් මුදල් වෙන් කරලා තියෙනවා මේ වෙනුවෙන්. මුදල් දුන්නට මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේක වෙනමම හදලම දෙන්න. ඒ කියන්නේ නිම කරලම දෙන තැනට යන්න පුළුවන් නම් නැත්නම් මුදලක් ආධාර මුදලක් දීම තුලින් මේක අවසන් වෙන්නේ නැහැ. මේ ඔබතුමා බලාපොරොත්තු වෙන මේ පරමාර්ථය 100%ක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙයි.
ඔව් කතා නැතුමනි මෙවැනි පැමිණි තිබෙනවා තැන් තැන්වල විශේෂයෙන්ම ලෝක බැංකු ව්‍යාපෘතියේ ඒ ප්‍රතිලාභින් තෝරාගන්නේ ප්‍රාදේශීය ලේකම් වරු එක්කත් ඒ වගේම ග්‍රාම නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ඒ තුලින් තමයි මේ තෝරා ගැනීම සිදු වෙන්නේ. සමහර විට දේශපාලන අධිකාරී මැදිහත් වීමක් සිදු වුණා නම් ඒක අපි අමාත්‍යාංශයෙන් සලකලා බලලා අවශ්‍ය නම් ඒ වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් ඒවට යම් ඒ අවශ්‍ය සුදුසුකම් සපුරන්ට ඕනේ. ඉතින් ඒ පිළිබඳව සලකා බලලා අපිට අවශ්‍ය විට කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක දෙක ගරු දයසේ ජයසේකර මැතිතුමා මුදල් අමාත්‍යවරණයේ ඇසීමට.
ගරු මේ යෝජක ලබාගන්නුනේ ඒ වතුර ප්‍රාජෙක්ට් එක මම ඉක්මනින් මට අවශ්‍ය
දා. මුතු කුමාර මන්ත්‍රීතුමා.
ඉමක් කරනවා නම් මොකද මේ බුදුමාම පිළිගන්නවා විශාල ප්‍රසිද්ධ ජල ව්‍යාප්තිය යටතේ අල්ලපු ගමට වතුර නැහැ කියලා. දැන් මේක තුරුවිල ජල යෝජනා ක්‍රම ආරම්භ කරලා සෑහෙන කාලයක් වෙනවා. ඒත් නමුත් තුරුවිල ජල යෝජනා ක්‍රමයට කිලෝමීටර් භාගයක් නැහෙන් වතුර නැති ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානවල මිනිස්සු සුවන් තමන් එකතු වෙලා ජල යෝජනා ක්‍රමයක් ඇදෙන්න ඒකට යම් ආධාරයක් ඔබතුමාට දෙන්න පුළුවන් තමයි කියන්නේ. ඒ කට්ටියට සහයෝගයක් වශයෙන්.
පිළිබඳව අපි අවධානය යොමු වෙලා තිබෙනවා. ඒකට මේ චන්ද්‍රාඩි බණ්ඩාර ඇමතුමියත් එදා අපිට කතා කරා. අපි ඒ ගැන කඩිනමින් වැඩපිළිවෙලක් ආරම්භ කරමු.
බොහොම ස්තුතියි. ගරු දාසේ ජයසිකර ඇමතුමා.
මම අහනවා ගරු කතා නැතුන. උත්තරේ අදත් දෙන්න.
ගරු පුදල් ඇමතුමා සති දෙකක් අල්ලිලා.
බොහොම ස්තුතියි. මේ ප්‍රශ්නේ අහන්නේ පළවෙනි වතාවට ඔබතුමා. මේ ප්‍රශ්නේ අහන්නේ අද පළවෙනි වතාවටනේ.
මේ මෙහෙම ඇවිල්ලා තේරුමක් නැහැ. දවස් ගානේ ප්‍රශ්න වලට උත්තර නැහැ ඉතින්.
නැහැ මේ ප්‍රශ්න උත්තර එතුමා කාලය ඉල්ලලා
තියෙනවා. නැහැ එනේකේ තේරුමක් නැහැ ඉතින්. අපි මෙච්චර විඳන් කරගෙන එනවා වැඩක් නැහැ.
අක්කේ ඒකම් බින්දද?
ගරු
ප්‍රශ්නාධිපතිවරට ලෑස්ති වෙන්න.
ආද
ජනාධිපතිවරට ලෑස්ති වෙන්න කිව්වද?
ප්‍රශාංක 3
අපි ලෑස්ති ඉසි ගැටලුවක්
ප්‍රශාංක 3
නැහැ.
ගරු චමෙන්ද විජේසිරි මැතුමා තුමනේ ප්‍රශාංක 4 ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතුමා ප්‍රශාංක 5 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතුමා ප්‍රශාංක 6 ගරු ඉෂාක් රහමාන් මැතුමා ප්‍රශාංක 7 ගරු අශෝක ප්‍රියන්ත මැතුමා ප්‍රශාංක 8 ගරු ආනන්ද අලුත්ගමගේ මැතුමා ප්‍රශාංක 9 ගරු විමලවීර සානායක මැතුමා
කතානායකතුමනි අසන්නේ මේ
ගරු ඉඩම් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු එමන්තුමාගේ නැසීමට
ප්‍රශ්නාංක
9 ගරු සභානායකතුමා
ඔබතුමාගේද
විමල වීර සානායක මන්තුමාගේ නැසීම
two weeks time sir sat ekak kal
bohom stuti garu namuth palaweni wathawata prashna ahala thiyenne wala mathuwa
enakota uttarayak denna kiyanne avurudu 70
ashanka 10 garu mayanta disanayaka mantrituma
not comes
prashanka 11 garu bimana ratthayaka mathuma
maasa 6
prashanka 12 garu sridharan mathuma
මේ ප්‍රශ්නේ මාසහායක කඩිලලා තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශාංක 12 ගරු ශ්‍රීධරන් මැතුමා. ගරු අධ්‍යාපන මැතුමාගේ නැසීමට ප්‍රශාංක 12. ක්වෙස්චන් නම්බර් 2 සර්. ක්වෙස්චන්. 2 weeks to. Huh? No, he's not there on it. Okay. ප්‍රශාංක 13 ගරු අරවින්ද කුමාර මැතිතුමා ප්‍රශාංක 14 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා ප්‍රශාංක 15 ගරු ආචාර්ය බන්දුන ගුණාධර මැතිතුමා ප්‍රශාංක සමයි දෙවෙනි වටය ප්‍රශාංක 3 ගරු චමින්ද විජේසිරි මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද එක් සභාගත කරන්න ඔබතුමා right ප්‍රශ්නාංක 4 ගරු වෛද්‍ය නලින්ද ජයසිරි මැතිතුමා වෙනින් ප්‍රශ්න අහනවද ගරු අග්‍රමාත්‍යතුමා
මාතුරක් අල්ලිනා නලින්දගේ ප්‍රශ්න
මාතුරක් අල්
ප්‍රශ්නාංක 5 ගරු උදේශාන්ත ගුණසේකර මැතිතුමා වෙනුවෙන් ප්‍රශ්න අහනවද ගරු මන්ත්‍රීවරයා
ඉදිරිපත් කරනවා ටේබල් එකේ
right ප්‍රශ්නාංක 6 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයා අහනවද
ඉදිරිපත් කරනවා ටේබල් එකේ
ප්‍රශාංක 7 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද
2 weeks time sir
ප්‍රශාංක 8 ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා වෙනුවෙන් ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද
2 weeks time sir
okay ප්‍රශාංක 9 සමාවෙන්න ප්‍රශාංක 10 ගරු මයන්ත සනායක මැතිතුමා වෙනුවෙන් ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද රාජ්‍ය පරිපාලන ඇමතුමා
ඉදිරිපත් ටේබල් එකට
සර්. ප්‍රශාංක 11 ගරු බිමල් රත්නායක ඇමතුමා වෙනුවෙන් ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවා. ප්‍රශාංක 12 සමාන.
මේක තමයි මගේ මාසහායක ලෝණ
කියලා. එහෙමද?
ප්‍රශාංක 13 ගරු අරවින්ද කුමාර ඇමතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවා.
ඉදිරිපත් කරන්න.
ඕකේ. ගරු ඉන්දුනිල් අමරසේන ඇමතුමා වෙනුවෙන් ප්‍රශාංක 14 ප්‍රශාංක 15 ගරු ආචාර්ය බඳුරු ගුණන්ත මැතිතුමා වෙනුවෙන් ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවා.
සතේ දෙකක් කල්ලි
සමාවෙන එක ප්‍රශ්නයක් මට අතහැරුණා. ප්‍රශාංක 12 ගරු ශ්‍රීධරන් මැතිතුමා වෙනුවෙන් ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
සත් දෙකක් කල්ලි.
බොහොම ස්තුතියි. ගරු ඩයිසී ජයසිරි මැතිතුමා,
මේ මතක් කරන්න කැමති ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන් සම්බන්ධව පාවිච්චි ගන්න තිබිච්ච මේ කාමර දෙකක් වහලා තියෙනවා කියලා පොඩි දිගටම මේ පුවත්පත්වල සඳහන් වුණා. ඔව්, මම හිතන්නේ ඒක මේ ඇතරම පාර්ලිමේන්තුව තුළ මාධ්‍යවේදීන් මේ විශාල වැඩ කොටසක් අපේ කරනවා, ඔවුන් විශාල කැපවීමක් කරන අය. හැබැයි පාර්ලිමේන්තුව තුළ තිබෙන එක ඉබියතුරු දාලා වහලා තියෙනවා කියලා තමයි
කරුණාකරලා
තිබුණේ. මම හිතන්නේ කරුණාකරලා මම ඉල්ලනවා ඔබතුමාගෙන් මේ සම්බන්ධව කරුණාකරලා හොයලා බලලා මේකට අවශ්‍ය කරන පියවර වහම
ගන්න. සුභානායකතුමා පිළිතුරු දෙක්.
සභානායකයන් තියෙන කරන එකක් ඒත් එක සාකච්ඡා කළ කරන්න. හැබ ඩිස්කෂන් විත් ද මීඩියා පීපල් ඔවුන් එක සාකච්ඡා නොකර අගුළු දාලා තියෙන එක වැරදි.
ඒ පිළිබඳව ගරු කතානායකතුමා
දැනුවත් කරන්න. පාර්ලිමේන්තුවේ අවුරුද්දක් විතර ඉන්නවා දැන්. ඒ කලින් නම් මොකද තිබ්බා?
ඒ පිළිබඳව ගරු කතානායකතුමා මම දැනුවත් කරලා වැඩ පිළිකර ගසන්න.
ඉතින් ඇත්තටම අර මෙතුමා කියන වගේ සභානායකතුමා කියන වගේ මමත් එක්ක වෙනවා එකට. මේක ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ගන්න තිබිච්ච පියවරක්.
හා, ඒක තමයි මම කිව්වේ. ගරු කතානායකතුමා දැනුවත් කරලා සාකච්ඡාවක් කරලා ඒ පිළිබඳව තීරණයක් දෙන්න. ගරු බුද්ධික පතන මන්තුමා,
ඔබතුමාගේ මේ ඔළුවට ඉහලින් තියෙන මේ කතානායක තුමාගේ ගැලරියට මේ ඉදිරිපසෙන් තියෙන මේ දොරටුව, ඒ දොරටුවේ ගහලා තියෙනම පුවත්පත් ගැලරියට එන මාධ්‍යවේදීන්ගේ ඇතුළේම දොරටුව විදියට. නමුත් අර කලබල කාලේ ඒක නියම විදියට පාවිච්චි කරන්න දුන්නේ නැහැ. දැනුත් සමහරලාට ඒ අයට පාවිච්චි කරද්දී බාධා තියෙනවා. ඒ නිසා කරුණා කළා ආපෞසරයක් ඒ ගැන කල්පනා කරලා එතන තාම බෝඩ් එකක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා, මම කලින් කිව්වා ගරු
ඇමතුමා,
ගරු ඇමතුමා මම කලින් කිව්ව විදිහට මේ කාරණේ පිළිබඳව සාකච්ඡා කරනවා. බොහොම ස්තුතියි. සමාවෙන්න. ගරු දයසිරි ජයසිරි ඇමතුමා,
නෑ මේ මම අපේ සභානායකතුමා තින්නින්ද ඉක්මනින් ප්‍රශ්න ඉවර කරපු නිසා මම මේක අහන්නේ. අද ජිනීවා මානෙමිකම් කමිටුවට ඔබතුමාලා රජයේ විදියට එදා මංගල සමරුව මැතිතුමා සහයෝගය දෙන විදියට එකතු කර එකඟ වෙච්ච ගිවිසුමට අමතරව තවත් ගිවිසුමක් ආණ්ඩුව යම් සහයෝගයක් සහිතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවාද? එහි අඩංගු කාරණා පිළිබඳව කැබිනට් මණ්ඩලයේ හෝ ඔබතුමාලා සාකච්ඡා කළ පාර්ලිමේන්තුව දැනුවත් කරලා තිබෙනවද? නැත්නම් ඒක කරන්න කලින් මොකද හේතුව? පෞගේ කාලාවක් වනොත් මේක මේ විදියටම සහයෝගය දීලා ආණ්ඩුව ඇති කරපු ක්‍රියාවලි වලින් අවසානයේ අපිට සිද්ධ වුණේ ලංකාවට ජාත්‍යන්තර විනිශ්චයවරුන් ගෑන්ලා පරීක්ෂණ කියන තියෙන තැනකට මේක පත් කරන්න. ඒ නිසා මම ඔබතුමායන් ගෞරවයෙන් ඉල්ලනවා මේ රට වෙනුවෙන් අපි යම් තීන්දුවක් ගන්නවා නම් ලෝකයේ ජාත්‍යන්තර විනිශ්චයකාරවරු ගෑන්ලා අපේ රටේ නීතිය අධිකරණ ක්‍රමයක් හරියට තියෙනවායි කියලා අපි විශ්වාස කරන වැකවානුවක් තුල. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන තවදුරටත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද නැද්ද කියලා මම ඔබතුමායන් ගෞරවයෙන් අහන්න කැමතියි.
මම ඔබතුමාගේ අහන්න කැමතියි අපේ අධිකරණ පද්ධතිය ගැන ඔබතුමාගේ විශ්වාසයක් තියෙනවද? නෑ නෑ, ඔබතුමා කියන්නේ ඉස්සෙල්ලා අපේ මොකද
ගරු දයසිරි ජයසේකර මැතිතුමා,
ගරු
අහන්න කැමතියි, මම අහන්න කැමතියි මේ අය ඔය කතා කරන අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් තියෙනවද කියලා.
100%ක් විශ්වාසය
තියෙනවා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ආණ්ඩුව මංගොල්ල කෑවා.
නෑ,
ඊට පස්සේ අපි අධිකරණයට ගියා. මේ අධිකරණයට හොතරම බැන්න.
නෑ නෑ නෑ, ගරු
කතානායකතුමා.
නෑ, නියෝජක කතානායකතුමා.
සාධාරණ සභාවට වඩින්න.
නෑ, නියෝජක කතානායකතුමා.
අපි මේ අධිකරණය හොදයි.
මට අවස්ථාව දෙන්න කතා කරන්න. ඔව්. දයසිරි ජයසේකර මැතිතුමා.
නෑ, මේ ආණ්ඩුව කොල්ල කෑවේ නෑ.
ඒ
ආණ්ඩුව ගිය වැරදි පාරේ හරි පාරට ගන්න වැඩපිළිවෙලක් සකස් කර අධිකාර ජනාධිපතිතුමා. හැබැයි මම කියන්නේ කැමැති ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිකුත් විනිශ්චයකාරතුමාලා ගැන අපේ විශාල විශ්වාසයක් තියෙනවා. මේ අධිකරණ ක්‍රමය ගැන අපේ විශ්වාසයක් තියෙනවා. මම පෞද්ගලිකව මම ඔබතුමාට කියන්නේ. හැබැයි ඒක තියෙද්දි තමයි මේ ආණ්ඩුව 2015 මංගල සමරුව මැතිතුමා විදේශ කටයුතු ඇමතිවරයා විදිහට ඉන්නකොට මේ රටේ අධිකරණයෙන් නඩු අහලා ඉවර කරන්නේ නැතුව විදේශ විනිශ්චයකාරවරු ගෙන්නලා ලංකාවේ අපේ අධික අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළ සකස් කරේ. ඒකට මං අහන්න කැමතියි. එතකොට එතුමන්ලගේ අධිකරණය ගැන විශ්වාසයක් තිබුණාද කියලා?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා මේ මෙතුමා කියන්නේ මෙතුමයි ඒ කාලේ අපිත් එක්ක හිටියේ. නමුත් එක්සත් ජනතා නිදහස සන්ධානයේ ආණ්ඩු කරන කාලේ අධිකරණය ගැන විශ්වාසයක් තිබ්බේ නැත්නම් මේ අය අග්‍රවීෂකාරතුමිය උස පාර්ලිමේන්තුවට ගෙනලා පැය 24 ගස් කරුවා. හරි, එහෙම කරපු අය. එතකොට ඒගොල්ලෝ මේ ඒ වගේ දේවල් කරලා ජාත්‍යන්තරයට බඩිනවා. මේ ජාත්‍යන්තරයේ ඒ අයගේ නඩුකාරයෝ එවන්න හැදුවා කියලා. නමුත් ඒ தත්ත්වය මම කියන්න ඕන 2015 පස්සේ වෙනස් වුණා. මේ අයට අමතක වෙලා. මං ඊයේ කිව්වා, පෙරේදා කිව්වා, 2012, 13, 14 ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිංසක කෞතුලේ අවුරුදු 3ක් යෝජනා සම්මත වුණා. 2015 මේ අය දින්න නම් අපිට එන්නේ ආර්ථික සම්මාදක, ඉකොනොමික් සැන්ක්ෂන්ස්. ඉද්දේ බද්ද. හරි, අපි අපේ ආණ්ඩුව ඇවිල්ලා ඒක ඔක්කොම සමනය කෙරුවා.
තුමාට උත්තරයක් දෙන්න. ඊට පස්සේ අවස්ථාව දෙන්න.
අපේ ආණ්ඩුව ඇවිල්ලා ඒ සියල්ලම සමනය කෙරුවා. අද අපි ජාත්‍යන්තරයට කිතාමත් කිට්ටුවෙන් වැඩ කරනවා. අපි පැහැදිලිව කියලා තියෙනවා අපේ රණවිරුවන් හෝ අනිකුත් අය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන්ට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ අය රණවිරුවන් ගැන කතා කරනවා. සරත් ෆොන්සේකා මැතිතුමා කකුල් දෙකේ ඇදගෙන ගිහිල්ලා හිතේ තැබ්බේ ඕගොල්ලෝ. මොනවද මේ රණවිරුවන් ගැන කතා කරන්නේ?
ඔව්, දයසිර ජයග්‍රහ මැතිතුමා අවසාන කාරණේ ඊට පස්සේ මතුමා. එතනින් අවසානයි මේ
කාරණේ.
දයසිර ජයග්‍රහ මැතිතුමා
වෙන මයික් එකක් දීලා තියෙනවා. මගේ මයික් එක දෙන්නකෝ.
ඇදිලි කරාද දෙයක් නෑ.
අපි නෑ, අපි සභානායකතුමාත්
එක්ක කාර්තුමිය ආස් කරුවා.
ගරු නියෝජක කතානායකතුමා. සභානායකතුමාත් එක්ක මම එකඟ වෙනවා.
එතුමාගේ අවසාන ප්‍රශ්න.
මම එකඟ වෙනවා බොහොම පැහැදිලිව. මම ගරු සභානායකතුමනි, ඔබතුමාත් දන්නවා. එදා අපේ අග්‍රවිශකාරතුමී වත් කිරීමට විරුද්ධව පෙළපාලි ගිල්ල කඳුළු ගෑස් කාපු මිනිහෙක් දයසිරි ජයසේකර කියන්නේ. ඔබතුමා දන්නවා. ඒ වගේම මගේ වාහන කුඩු කරගත්තේ සරත් ෆොන්සේකා මැතිතුමා හිරේ දානමට විරුද්ධව අපි පෙළපාලි කියලා තමයි මගේ වාහනේ කුඩු කරගත්තේ. හරි, අපි අදත් ඒවා විරුද්ධයි, ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මම ඇහුවේ වෙන කාරණයක් නෙමෙයි. මම ඇහුවේ එහෙම විශ්වාසය අපි එහෙම අධිකරණයක් තිබුණා. හරි, අපි එහෙම කියමුකෝ, එහෙම ප්‍රශ්නයක් තිබුණත් අධිකරණයක් තිබුණායි කියලා හිතුවයි කියමුකෝ. හැබැයි අපි 2015 ආණ්ඩුවක් හදලා ගිහිල්ලා එකඟ වෙන්නේ ජිනීවා මානව හිමිකම් කමිටුවට ඇමරිකාවත් සමග එකට එකඟ වෙලා යෝජනාවක් ඉදිරිපත් කරන්න කරු මංගල සමරුව මැතිතුමා මේ රටේ අධිකරණ වලින් අපේ රණවිරුවන් සම්බන්ධව තියෙන ප්‍රශ්න ටික විසඳගන්න තියෙන වාතාවරණය සකස් කරන වැඩපිළිවෙල පැත්තකට තියලා ජාත්‍යන්තර විනිශ්චයකාරවරු ලංකාවට ගෙනල්ලා ඔවුන්ගේ සාක්ෂි විමසලා ජාත්‍යන්තර අධිකරණ වලින් තීන්දුව දෙන්න තමයි මේ තීන්දුව ගත්තේ. මං ඇහුවේ වෙන එකක් නෙමෙයි. මං ඇහුවේ අපි ආපහු නැවත ඒ වැඩපිළිවෙලට සහයෝගය දීලාද මේ අද ඉදිරිපත් කරන හදන යෝජනාව ඉදිරිපත් කරන්නේ නැත්නම් ඊට වෙනස් යෝජනාවක්ද ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණාද කියලා.
රයිට්, හොඳයි. ගරු සභානායකතුමා මට විනාඩියක් දෙන්න. ශාන් සේනසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට අවසාන ප්‍රශ්න ඊට පස්සේ මෙතනින් මේ කාරණේ ඉවරයි. ශාන් සේනසිංහ මන්ත්‍රීතුමා
බොහොම ස්තුතියි ගරු නියෝජක කතාන්තුමනි. සභානායකතුමාගේ පිළිතුර තුළ ආණ්ඩුව අද ගන්න ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම පැහැදිලි කිරීමක් කරේ නැහැ ගරු සභානායකතුමනි. ඉතාම සාධාරණව අපි අහන ප්‍රශ්නේ තමයි අද රජයේ යෝජනාව මොකද්ද? මොකද මේ වෙනකොට ඇමරිකාව යෝජනාව සමානුග්‍රාහකත්වයේ දක්වලා අද මානව හිමිකම් කවුන්සලෙන් ඉවත් වෙලා තියෙනවා. හැබැයි ලංකාව තවදුරටත් යෝජනාව ගෙනාපු අය මානව හිමිකම් කවුන්සලෙන් ඉවත් වෙද්දී ලංකාව රජයක් හැටියට මේ අපේ රජයට රට විරුද්ධව ගෙන යෝජනාවලිය සම්බන්ධයෙන් පක්ෂපාතීව කටයුතු කරනවා. ඒ හින්දා අපි අහන්නේ ඔබතුමාලා රජයක් හැටියට අද ආරම්භ වෙන මානව හිමිකම් කවුන්සලයේදී ගන්න ක්‍රියාවලිය මොකක්ද කියන එකේ අදහස.
ගරු සභානායකතුමා.
I will explain. දායකරි ජයසේකර මැතිතුමා අහපු ප්‍රශ්නේ මං කියන්නේ මංගල සභාවේ ඇමතිතුමාවත් අපේ ආණ්ඩුවවත් ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ලංකාවට ගේන්න එකක වෙලා නැහැ. එකක වෙලා නැහැ. අපි ඒකේ අපි ගිවිසුමේ කියලා තියෙන්නේ ටෙක්නිකල් ඇසිස්ටන්ස්. ඒ කියන්නේ නඩු හාන ක්‍රම ගැන, සාක්ෂි කාර්යෝ කැඳවන ක්‍රම ගැන ටෙක්නිකල් ඇසිස්ටන්ස් විතරයි ඒ ගිවිසුමේ තියෙන්නේ. දැස් නම්බර් 1. අපි ජාත්‍යන්තරත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. කලින් ආපු යෝජනා සංශෝධනය කරලා ලංකාවට හිතකර ආකාරයට ඒවා සංශෝධනය කිරීමට අපි කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එච්චරයි.
හොඳයි, බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවරණ යුග අංක 27.2 යටතේ ප්‍රශ්න ගරු ඔනරබල් ඩග්ලස් සේවානන්ද.
நன்றி கௌரவ பிரதி அமைச்சர் அவர்களே. எனது கேள்வி நிதியமைச்சர் கௌரவ மங்கள சமரவீர அவர்களிடம் கேட்பதற்கு, கிராமிய உட்கட்டமைப்பு வசதிகள் உட்பட துரித அபிவிருத்தியின் நிமித்தம் ஆரம்பிக்கப்பட்டுள்ள கம்பெரளிய வேலைத்திட்டமானது நாடு முழுவதிலும் வெற்றிகரமாக நடைமுறைப்படுத்தப்பட்டு வருவதாக கூறப்படுகின்றது. மேற்படி வேலைத்திட்டமானது பகுதி வாரியாக மேற்கொள்ளப்பட்டு வருகின்ற இத்திட்டத்தை வரவேற்கின்றோம். அந்த வகையில் இதுவரை காலமும் முன்னெடுக்கப்பட்டு வருகின்ற மற்றும் இனங்காணப்பட்டுள்ள கருத்திட்டங்கள் தொடர்பிலும் ஒதுக்கப்பட்டுள்ள நிதி ஒதுக்கீடுகள் தொடர்பிலும் கூறப்பட்டு வருகின்றது. இந்த நிலையில் மாவட்ட செயலாளர்கள் ஊடாக பிரதேச செயலாளர்களுக்கு மேற்படி கருத்திட்டங்களுக்கான நிதியை நேரடியாக ஒதுக்கப்போவதாகவும் தற்போது கூறப்படுகின்றது. அதே நேரம் கிளிநொச்சி மாவட்டத்தில் கம்பரளிய திட்டத்தின் கீழ் ஒதுக்கப்பட்ட நிதியின் ஊடாக முன்னெடுக்கப்பட்டு வருகின்ற வீதிகள் புனரமைப்பு பணிகள் ஒப்பந்தத்தில் குறிப்பிடப்பட்டுள்ள நியமனங்களுக்கு அமையாத வகையில் தரமற்ற வகையில் ஒப்பந்தக்காரர்களால் முன்னெடுக்கப்பட்டு வருவதாகவும், இதனை மேற்பார்வை செய்ய வேண்டியவர்கள் அது தொடர்பில் அக்கறை காட்டுவதில்லை எனவும், இதன் பின்னணியில் சில அரசியல்வாதிகளின் அழுத்தங்கள் இருப்பதாகவும், இதன் காரணமாக எவ்விதமான தொழில்நுட்ப மேற்பார்வைகளும் இன்றைய நிலையிலேயே இப்பணிகள் மேற்கொள்ளப்பட்டு வருவதாகவும் பொதுமக்கள் முறையிட்டு வருகின்றனர். இதே நிலை ஏனைய பகுதிகளிலும் நிகழக்கூடும். அதே நேரம் இத்தகைய அரச பொது வேலைத்திட்டங்கள் வகுக்கப்படுகின்ற போது அதன் பெயர்களை தமிழ் மொழியிலும் குறிப்பிடப்படுகின்ற நிலையிலேயே அத்திட்டங்கள் தொடர்பில் எமது மக்களுக்கு உணர்வு ரீதியான ஒரு ஈர்ப்பு ஏற்படும். அதே நேரம் தேசிய நல்லிணக்கம் பற்றி கதைக்கின்ற நிலையில் மொழி உரிமைகள் பற்றி பிரஸ்தாபிக்கப்படுகின்ற நிலையில் இது அத்தியாவசியமானதொரு விடயம் என்றே கருதுகின்றேன். அந்த வகையில் மேற்படி திட்டம் தொடர்பில் நிலவுகின்ற சில சந்தேகங்களை நிவர்த்தி செய்து கொள்ளும் வகையில் பின்வரும் கேள்விகளை முன்வைப்பதற்கு விரும்புகின்றேன். முதலாவது, கம்பெரளிய என்னும் சிங்கள சொற்பதத்துடன் அதற்குரிய அர்த்தத்தை தரக்கூடிய கிராம பிறழ்வு அல்லது வேறு உரிய தமிழ்ச்சொற் பதத்தினை இணைத்து வழங்க முடியாதா? இரண்டாவது, இதுவரை காலமும் அனைத்து நாடாளுமன்ற உறுப்பினர்களுக்கும் மேற்படி திட்டத்தின் கீழ் நிதி ஒதுக்கீடுகள் மேற்கொள்ளப்பட்டுள்ளனவா? குறிப்பாக வடக்கு கிழக்கு மாகாணங்களில் நிதி ஒதுக்கீடுகள் மேற்கொள்ளப்பட்டுள்ள நாடாளுமன்ற உறுப்பினர்களது பெயர்களையும் அவர்களுக்கு ஒதுக்கப்பட்டுள்ள தொகைகளையும் குறித்து விவரங்களை அறியத்தர முடியுமா? மேற்படி திட்டங்களின் தொழில்நுட்ப மற்றும் ஏனைய கண்காணிப்பு பணிகளை மேலும் வினைத்திறனுடன் முன்னெடுப்பதற்கு உரியதொரு பொறிமுறையை வகுக்க முடியுமா? எனது இவ்வாறான கேள்விகளுக்கு கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கௌரவ அமைச்சர் அவர்கள் இங்கில்லாதபடியினால் சபைகளுடைய அதே நேரத்தில் கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கடந்த காலத்திலும் ஒரு கேள்வி ஒன்று எழுப்பியிருந்தேன். கடத்தொழிலாளர்கள், முல்லைத்தீவு மாவட்ட கடத்தொழிலாளர்கள் சம்பந்தப்பட்ட பிரச்சனை, அதாவது வெளிச்ச வீடு தொடர்பில், அதற்கு அந்த கடற்தொழில் அமைச்சராக இருந்தவர் தனக்கும் அதுக்கும் பொறுப்பில்லை, வேறொருவர் தான் பதில் சொல்ல வேண்டும் என்று சொல்லியிருந்தார். அந்த வகையில் தாங்கள் எனக்கு உறுதியளித்திருந்தீர்கள், நிச்சயமாக விரைவில் அந்த பதிலை தருவதாக. ஆனால் இதுவரை அந்த பதில் எனக்கு கிடைக்கவில்லை.
Yes, I said I will present it to the relevant ministry, but give me time till tomorrow morning. I will.
Okay. Thank you.
Pradhana Vati Kati Tuaram Be. Oh, Bir Kumar Mantuma.
Garu Niyojya Katanayaka Tumani, විශේෂ වූ ප්‍රශ්නයක් මට ඉදිරිපත් කරන්නට ඕනේ විනාඩියක් මට ලබා දෙන්න. මේ මානවර නගරයේ පසුගියදා ඇති කරලා තියෙන රතවාන සැලසුමේ වෙනසක් ඉඳලා මානවර නගරයේ කණපිට ඇරිලා තියෙනවා. මේ ඒකමතික මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමාගේ ඒකමතික තීරණයක් මත තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ ඒකමතික තීරණය මත රතවාන ප්‍රවාහණය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඒ ක්‍රමය වෙනස් කරලා තියෙනවා. ඒ වගේම දළදා මාලිගාව ඉදිරිපිට දළදා වංශය වැඩේ සිටින දළදා මාලිගාව ඉදිරිපිට පසුගිය කාලයේ නයිට් රේස් දිවුවා වගේ නයිට් බසාර් එකක් ඇරලා ඒ තුල මේ මේ ඒ නගරයේ තියෙන ඒ ඓතිහාසික තත්ත්වයටත් බලපෑමක් ඇති කරලා තියෙනවා. මම මේ සභාවට මම ඉදිරිපත් කරනවා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මේ දිස්ත්‍රික්
අද ප්‍රශ්නවලදී යම් කාලයක් ඉදිරිච්ච නිසා මම ඔබතුමාට ඉඩ දෙන්න. හරි. ඔබතුමා ඒකට සභානායකතුමා
ඒක කතානායකතුමනි මානවර නගරයේ රතවාහන කළමනාකරණයේ අයිති නගර සභාවට ඒක මධ්‍යම ආණ්ඩුවටවත් පළාත් සභාවටවත් අයිති නෑ. ඒ කෙසේ වෙතත් මහනුවර මහනගර සභාව දවස් තුනක පළාත් සභාවත් එක්ක සාකච්ඡා කළා. දවස් තුනක අත්හදා බැලීමක් කළා තියෙනවා. වන් වේ අලුත් ක්‍රමයක් ආරම්භ කළා. නමුත් ඒ ක්‍රමය දැන් අසාර්ථක වෙලා තියෙන බව නගරාධිපතිතුමා මටත් කිව්වා. ඉතින් මම අද එතුමාට උපදෙස් දුන්නා නගර සභාවටයි බලය තියෙන වෙන කාටවත් බලය නැහැ. මේ ක්‍රමය වහාම නවත්තලා පරණ තිබ්බ තත්ත්වයට යන්න කියලා මම නගරාධිපතිතුමා කේසර සිරණායක මැතිතුමාට උපදෙස් දුන්නා. නයිට් බසාරයක් ගැන කියනවා නම් ඇත්ත වශයෙන්ම දළදා වීදියේ ආණ්ඩුව දැනුවත් නොකර නගර සභාව දැනුවත් නොකර නයිට් බසාර එකක් ආරම්භ කළා. සතියකට සැරයක් මේ මස් පුච්චනවා බයිට් එකට. ඉතින් මේ මහනුවර සංස්කෘතිය ගැන නොදන්න පිරිස් ඊයේ පෙරේ තමයි මහනුවරට ඇවිල්ලා මේ වෙන පළාත්තර කරපු දේවල් මහනුවර නගරේ කරන්න හදනවා. අර මරිය කඩේ කරපු දේවල්. ඉතින් මම නගරාධිපතිතුමාට කියලා තියෙනවා ඒ බසාර එක අයිතිය තියෙන්නේ පවත්වනවද නැද්ද කියන එක නගර සභාවට වහාම අත්විඳවන්න කියලා. මල්වතු අස්කිරි මහනායමේරුත් ඒට පෞද්ගලික විරුද්ධත්වයේ දක්වලා තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු ගාමි ජයග්‍රහණ මැතිතුමා,
දේශාසන මැති විදියට මේක මේ හරිම අපකීර්තියක්. මෙයා දේශපාලන ඇවිල්ලා බලන්න බෑ. පූජනීය වන්දනීය උතුම් ස්ථානය රේස් ගියා ඉස්සෙල් රේස් වල උතර දාල් මාල්ගාව ඉස්සරහ කළා. මේ වගේ මේ දාලටන් උතුම් ස්ථානය අද ඒ තත්ත්වයට පාත් කරන්න දෙන්න බෑ. මොකද මටත් විශාල පැමිණිලි තියෙනවා. මේකට අපි රජයක් විදියට මේවට නගර සභාවට ඉච්චි කියලා අපි ඇමතුමා විතරක් ඉඳලා බෑ. අපි පියවරක් ගන්න ඕන. ඒකට ඒවලද ඉඩ දෙන්න බෑ. පූජනීය ස්ථානයේ උතුම් ස්ථානයක් විදියට අපි ප්‍රමුඛතාවය බුද්ධාගම දෙනවා කියලා එතන පාලකේ යම් කවුරු හරි හිතුවක් කර වැඩ කරන දෙන්න බෑ.
හොඳයි, බොහොම ස්තුතියි ඇමතුමා. ප්‍රධාන මැඩකටු ආරම්භයේ අද දින න්‍යායපත්‍රි විශ්‍යාංක 1 විසර්ජන පනත් කෙටුම්ප 2019 දෙවැනි වර කීවෙම දෙවැනි වෙන් කළ දිනය. ගරු නිමල් සිරිපාල මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මංගල සමරවීර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ පිළිබඳව අදහස් ස්වල්පයක් දැක්වීමට මට අවස්ථාවක් ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මේ අයවැය ලේඛනය ගැන කතා කරනකොට බොහෝ කතිකයෙන් කතා කරේ අපි සියලු දෙනාම ණය උගුලක අහුවෙලා ඉන්නවා. මේ ණය ගෙවා ගන්න බැරිවීම නිසා මේ ඔක්කොම ආර්ථික ප්‍රශ්න රාශියක ජනතාව වෙත පැටවෙලා තිබෙන බවයි. අත වශයෙන්ම ණය ගැනීම අපේ සෑම ආණ්ඩුවකින්ම කරා. අපේ ආණ්ඩුවලනුත් කරා, අපේ සභාග රජයනුත්, අපේ යහපාලන රජයනුත් කරා, මේ රජයනුත් කරනවා. නමුත් මේ ණය ගැනීමේ තියෙන ප්‍රශ්නේ තමයි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ලබා ගන්නා ණය සංවර්ධන වැඩවලට යොදාගත්තනම්, මුදල් උත්පාදනය වන වැඩවලට යොදාගත්තනම් අපට ණය ගෙවීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අප විසින් ලබා ගන්නා ණය වලින් බොහොමයක්ම යටිතල පහසුකම් සංවර්ධනයේ සඳහා යොදා ගැනීමේදී එයින් අපි බලාපොරොත්තු වන රිටර්න් එකක් කිසිම ආණ්ඩුවකට ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා අපි අඩු වශයෙන් අනාගතයේදීවත් අපි මේ ණය ලබා ගන්න විට ඒ ණය ගෙවීම සඳහා ඒ ලබා ගන්නා ණය තුලින් ලැබෙන ආයෝජනයන්ගෙන් අපට ආදායමක් එනවද කියන කාරණය පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. නමුත් මේ අයවැය ලේඛනය දිහා බලනකොට එවැනි දර්ශනයක්, එවැනි පිළිවෙතක්, එවැනි මඟ පෙන්වීමක් පෙන්වන බවක් මට පේන්නේ නැහැ. මේ අයවැය ලේඛනය අපි දන්නවා මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් කරන ලද දෙයක්. ඒකට මම විරුද්ධ වෙන්නේ නැහැ. කොයි රජයේ හිටියත් මැතිවරණයක් තියෙනකොට තමන්ගේ ඡන්දදායකයන් සැනසීම සඳහා විවිධ උපක්‍රමයන් පාවිච්චි කරනවා. නමුත් ඒ උපක්‍රමයන් තුලින්ම මැතිවරණයක් ජයග්‍රහණය කරන්නවත් බෑ. එහෙමනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ තරම් සංවර්ධනය වැඩ කරපු, බයිසිකල් බෙදපු, රාජ්‍ය සේවකයන්ට වරප්‍රසාද දුන්න වෙන රජයක් නැහැ. නමුත් එතුමාගේ රජයත් පරාජයට පත් වුණා. ඒක නිසා ඒ ගම්පෙරළිය මිලියන 300 වගේ නෙවෙයි, සමහර වෙලාවට එක ග්‍රාම සේවා කොට්ටාසයකට මිලියන 300 ගානේ බැසිල් රාජපක්ෂ මැතිතුමා දුන්නා. ඒ වැඩ කටයුතු කරා. නමුත් එහෙම කරා කියලා මැතිවරණ දිනන්න පුළුවන් කමක් උනේ නැහැ. මොකද අපි තේරුම් ගන්නට ඕන ලංකාවේ තියෙන දේශපාලන ප්‍රවණතාවයන් අනුව මැතිවරණයකදී ජනතාව හැසිරෙන්නේ ඒ අවස්ථාවේදී රටේ ඇතිවන දේශපාලන ප්‍රශ්න මත. ඒ අවස්ථාවේදී ජාතික දේශපාලන ප්‍රශ්න මොනවාද? ඒ ජාතික දේශපාලන ප්‍රශ්න පිළිබඳව ජනතාවගේ මතය මොකද්ද කියන එක තමයි මැතිවරණයකින් පිළිබිඹු කරන්නේ. ඒ වගේම සමස්ත ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳව ජනතාව විශේෂයෙන් බලාගෙන සිටිනවා. ඒ නිසා අපට මේ ඔබතුමාලා ලබා දෙන සහන කිසිසේත්ම අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒව ගැන සතුටු වෙනවා. ජනතාවට යම් සහනයක් ලබා දෙනවා නම්, ආබාධිතයින්ට වැඩිපුර ගෙවනවා නම්, සමෘද්ධි නියාමකින්ට වැඩිපුර, සමෘද්ධි ලාභීන්ට වැඩිපුර ගෙවනවා නම්, වැසිකිලි හදා දෙනවා නම්, මම කියන්නේ ඔය වැසිකිලි පිළිබඳ මම ප්‍රදීමාලියද්ද කොට්ටාසේ නියෝජ්‍ය කතානායකතුමනි වැසිකිලි 30,000ක් දුන්නා. හැම ගේකටම දුන්නා මහවැලි ඇමතිවරයා වශයෙන් ඉඳෙද්දි. හැබැයි ඡන්ද ගණන් කරනකොට මට ඡන්ද 30,000ක් ඒ පැත්තෙන් ලැබුණේ නැහැ. ඉතින් මේක තමයි තියෙන යථාර්ථය. යථාර්ථය. ඒ නිසා ඒ වගේන් අපි වියටපත් වෙන්නෙත් නැහැ විපක්ෂය. ඒවා හොඳයි. ඒවා කරන්න. හැබැයි මේවා කිරීමේදී නියම වේලාවට කරන්න ඕනේ. දැන් මම දැක්කා විශේෂයෙන්ම පොදු මේ සනීප ආරක්ෂක පහසුකම් සැලසීම පිළිබඳව මංගල සමරවීර ඇමතිතුමා මේ එයාගේ පොතේ කියලා තියෙන්නේ අවුරුදු දෙකක් ඇතුළත කරනවා කියලා. හොඳයි, අවුරුදු දෙකක් නැහැනේ තව අපිට ඊළඟ රජයට එච්චර කාලයක් නැහැ. කෙසේ වෙතත් ඒව හොඳයි. අපි මේ මේ සම්පූර්ණ දෙම නරකයි කියන්නේ නැහැ. සමහර ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට ගත් ක්‍රියාමාර්ගය හොඳයි. නමුත් සමස්ත ආර්ථිකය ගොඩදැමීමට, මේ තියෙන ප්‍රශ්නවලින් රට බේරා ගැනීමට, ආර්ථිකයේ ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක මේ අයවැය ලේඛනය තුළ නැහැ කියන එක මම ඉතාම පැහැදිලිව කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම ගන්න කෘෂිකාර්මික ක්ෂේත්‍රය. අද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ හොඳට වැස්සාපු නිසා විශාල අස්වැන්නක්, වී අස්වැන්නක මේ වරද අපට ලැබෙනවා. නමුත් මේ වී අස්වැන්න තුළින් අපේ ගොවි ජනතාවට වාසියක් ලැබෙනවද? ඒ ලබා දෙන ක්‍රමයක් නැහැ. වී මිල පිළිබඳව ජනතාව පසුවන්නේ මහත් කනස්සල්ලේ. ඉතින් ඒ නිසා අපි මේ අයවැය ලේඛනයේ ඇත්ත වශයෙන්ම ඉලක්ක කරගත යුතු වන්නේ ඒ වැඩි වෙන ඒ අස්වැන්න ප්‍රමාණය තුලින් ජනතාවට සහනයක් සලසා දීමට. පිටි පරිභෝජනය අඩු කරන්නට ඕන. මේ තමයි හොඳම අවස්ථාව පිටි පරිභෝජනය අඩු කරන්න. පිටිවලට වැඩියෙන් ටැක්ස් එකක් ගහලා එහි වාසිය අපේ ගොවි ජනතාවට ලබා දෙන්න ඕනේ. ඒවා තමයි නිසි ආර්ථික ප්‍රතිපත්ති. ගොවි ජනතාව ශක්තිමත් කරන්න, දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය ඒ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළවල් මේ මං හිතුවා මංගල සම්බුදු රැමතුමාගේ මේ අයවැය ලේඛනය තුළ දකින්න පුළුවන් කියලා නෑ. නිසි ආනයන ප්‍රතිපත්තියක් නෑ, අපනයන ප්‍රතිපත්තියක් නෑ. ඔබතුමා දන්නවා, ඔබතුමාත් විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු හැටියට අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ මොනරාගල දිස්ත්‍රික්කයේ මම ලංකාවේ ගිය සෑම තැනකම ගොවි ජනතාව ගම්මිරිස් පිළිබඳව මොනතරම් කනස්සල්ලකින්ද පසු වෙන්නේ. ගම්මිරිස් පිළිබඳව අපි කැබිනට් මණ්ඩලයේ දවස්වල දවස් ගණන් කතා කරා. නමුත් මේ ප්‍රතිඅපනයනය කිරීම කියලා කරන ලද මහා වංචාව නිසා මේ රටේ ගම්මිරිස් ගොවියා කබලෙන් ලිපට වැටුණා. අද විශාල මැසිවිල්ලක් තියෙනවා. මේ ගොවීන්ට මේ සමෘද්ධිය අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපේ ගම්මිරිස් ටිකට මිලක් ලබා දෙන්න. එළවලු ගොවියා නවත්වට කොතාම
නැවැත්තුවට
ගම්මිරිස් මිල තාම ඉහළ ගිහිල්ලා නැහනේ.
මේක නැවත්තලා දැන් ටික කාලයක් ගම්මිරිස් ආනයන සම්පූර්ණම නවත්තලා තියෙනවා.
ඒ අපේ උද්ඝෝෂණය මේවා. නමුත් මම කියන්නේ ඒ නිසි ප්‍රතිපත්ති නිසි වෙලාවට ක්‍රියාත්මක කරේ නැහැ. ඒක තමයි අපිට තිබුණු ප්‍රශ්නය. ඒක අපි කොච්චර කැබිනට් මණ්ඩලයේ තුල මේ ගැන කතා කරාද? නමුත් ඒක සිදු වුණේ නැහැ. ඒ නිසානේ අපි එළියට ආවේ. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ගම්මිරිස් එක අංශයක් පමණයි. දැන් බලන්න එළවලු ගොවියට එළවලු සඳහා හොඳ මිලක් ලැබෙනවද? එළවලු ගොවියා ඉන්නේ අද ඉතාම කනස්සල්ලේ. ඉතින් අද මේ රටේ ඒ කෘෂි ආර්ථිකයේ නගා සිටුවීම සඳහා සුවිශේෂී වූ වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වුණා මේ අයවැය ලේඛනයේ. නමුත් මේ අයවැය ලේඛනය තුළින් කෘෂිකර්මාන්තයේ ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක් නැහැ. ඊළඟට බලන්න දියර කිරි පිළිබඳ ප්‍රශ්නය. අද අපි කිරිපිටි ආනයනය කිරීම සඳහා බිලියන 50ක් වියදම් කරනවා. කිරිපිටි කියලා කියන්නේ මොකද්ද? කිරිපිටි පිළිබඳව අද කෞක්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරපු ලන පෝස්ටයක් වාලග තියෙනවා. ඒකේ තියෙනවා ප්‍රවේශම් වන්න ඔබේ දරුවාට කිරිපිටි දීම මෙම අනිච විපාක සඳහා ඇති අවධානම වැඩි කර යදුම ආසමිකතාවය කනේ ආසාදන আদি රුධිර පීඩනේ මේ තියෙනවා. ඉතින් මොකද අද මේ රටට ගෙන්නුම් ලබන කිරිපිටි කිරි නෙවෙයි, ඒකෙන් කිරි අසගෙන තියෙන අනිත් මේදසා අනිත් දේවල් දාලා හදන පිටි වර්ගයක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දියර කිරි පිළිබඳව මේ රටේ මව් කිරි ප්‍රවර්ධනය කරන වඩාත් හොඳයි. එහෙම නැත්නම් මව් කිරි, එහෙම නැත්නම් දියර කිරි ප්‍රවර්ධනය කිරීම සඳහා දියර කිරි සඳහා විශේෂ මිලක් දිය යුතුව තිබුණා. විශේෂ ඉන්සෙන්ටිව් එකක් දිය යුතුව තිබුණා. ඒව තමයි බජට් එකකින් කරන්න ඕන. එතකොට තමයි ජාතික ආර්ථිකයේ දියුණු වෙන්නේ. එතකොට තමයි අපේ ආනයන හා අපනයන අතර තියෙන පරතරය අඩු කරගන්නට පුළුවන් වෙන්නේ. අපි ආනයන බිල අඩු කරගන්න ඕනි, අපනයන බිල වැඩි කරගන්න ඕනි. නමුත් ආනයන බිල අඩු කර ගැනීම සඳහා අපිට නිෂ්පාදනය කළ හැකි කෘෂි ද්‍රව්‍ය පිළිබඳව, කෘෂි භෝග පිළිබඳව අගයීමක් මේ අයවැය ලේඛනය තුළින් අපිට පේන්නේ නැහැ. එහෙම තිබුණා නම් අපිට මේ ගැප් එක, මේ පරතරය අපිට අඩු කරගන්නට පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේවා තමයි මේ ඒකයි මම කියන්නේ මේ අයවැය ලේඛනය හුදෙක් නැතිවරණයක් ඉලක්ක කරගනිමින් සහනාධාර ටිකක් බෙදා දීම සඳහා කරන ලද අයවැය ලේඛනයක් මිස ජාතික ආර්ථිකයේ ශක්තිමත් කරමින් අපිට මුහුණ පාමට තිබෙන දැවැන්ත ආර්ථික අභියෝගයන්ට මුහුණ දීම සඳහා සකස් කරන ලද අයවැය ලේඛනයක් නෙවෙයි. ඒ ණය බර වගේම විශේෂයෙන්ම මහා බැංකුවේ බැඳුම් කර සිද්ධිය තුලින් විශාල හානියක් මේ රටේ ජාතික ආර්ථිකයට. මම තමයි ඒ අවස්ථාවේදී මුලින්ම විපක්ෂ නායකය හැටියට ගිහිල්ලා අපේ මන්ත්‍රීවරු එක ගිහිල්ලා මහා බැංකුව වට කරලා පළවෙනි උද්ඝෝෂණය මමයි ඇති කරේ. අද ජනාධිපතිතුමා ඒ පිළිබඳ කොමිසමක් දාලා තිනවා. නමුත් අද ඒ මුදල් නැවත අපේ ආර්ථිකයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා ඔවුන්ට දඬුවම් දීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙනවා. ඊළඟට බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද්ද අපේ කාර්මික ප්‍රතිපත්තිය? කාර්මික ප්‍රතිපත්තිය මොකද්ද? කාර්මික ප්‍රතිපත්තිය දැන් බලන්න අපේ රටේ තෙල් තියෙනවා කියලා මන්නාරම ද්‍රෝණියේ අවුරුදු ගණනාවක් තිස්සේ ගවේෂණ කළා, පරීක්ෂණ කරා. නමුත් මේ පිළිබඳ තිරසාර තත්ත්වයක් තාම ලබාගෙන නැහැ. රජයන් මේ පිළිබඳව උනන්දු වෙන්න ඕනේ. ඔයිල් එක්ස්ප්ලොරේෂන් පිළිබඳව අපේ තෙල් බිල යම් ප්‍රමාණයකින් අඩු කරගන්න, මේ තෙල් තියෙනවද නැද්ද
ඒ පිළිබඳව අපේ උනන්දුවක් නේ අපේ උනන්දුව වෙන වෙන දේවල් ගැන මං කියන්නේ කර්මාන්ත ක්ෂේත්‍රයේ අපේ ආනයන අඩු කිරීම සඳහා මේ වගේ අපේ ලබාගත ගන්නට පුළුවන් ස්වාභාවික ඒ ඉන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි ඉක්මන් කරන්න ඕනේ දෙවෙනි එක තමයි අපේ පොස්පේට් නිධියක් තියෙනවා පොස්පේට් නිධියෙන් අපි ප්‍රයෝජන ගන්නවද අපි පොහොර සඳහා බිලියන 35ක් අවුරුද්දකට පිටරට යවනවා ඇයි අපි අපේ පොස්පේට් නිධියෙන් ඒ ලබාගෙන මේ තියෙන ගැප් එක ඇයි නැති කරගන්නේ නැත්තේ නැත්නම් එතකොට අපිට මේ ණය ගෙවලා අපිට මේ වගේ නිදහස් වෙලා මේ ආර්ථිකය වඩා හොඳ පැත්තකට අපිට හරවන්නට පුළුවන් ඊළඟට බලන්න ගරු සභාපතිතුමනි අපේ තියෙනවා මේ ඉල්මනයික් නිදි කොච්චර තියෙනවද අපේ කුල්මුඩේ පැත්තේ මේ හැමතැනම මුදේ ඉල්මනයික් අපි ඉල්මනයික් වලින් ප්‍රයෝජනයක් ගන්නවද මොනවාද කර්මාන්තම තුමා කරන්නේ ඈ මොනවාද කර්මාන්තම තුමා කළා තියෙන ඉල්මනයික් පිළිබඳව කාලය අතීතයේ තුමා කර්මාන්තම තුමා වශයෙන් හිටියා මේ ඉල්මනයික් වැලියු ඇඩිෂන් එකක් කරලා අගේ එකතු කිරීමක් කරලා විශාල මුදල් ප්‍රමාණයක් දැන් හොයන්න පුළුවන් කර්මාන්තයක් ඒවා ගැන කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැහැ ඒවා ගැන නෙත යොමු කිරීමක් නැහැ මුදල් අමාත්‍යාංශය ආර්ථික උප සංවර්ධන සභාවන් මේ අමාත්‍යාංශ මේ වගේ තෙල් ගවේෂණය ඒ වගේම පොස්පේට් නිදිය ඒ වගේම ඉල්මනයිට් ලබා ගැනීම මේ වගේ දැන් බලන්න ඉල්මනයිට් පිළිබඳව මිනරල් සෑන් කෝපරේෂන් එක අපි හදලා තියෙන්නේ 1957 57 ඉඳන් අවුරුදු ගණනාවක් මොනවාද අපි කරේ ඉතින් මේවා තමයි අපිට වැරදිච්ච තැන් අපිට ආදායම් මාර්ග වැඩි කර ගැනීමට කියනවා වවන්න පළතුරු හොවලා පිටරට යවන්න දැන් අපේ ගම්පැත්තේ ඊට පස්සේ අලිගැට පෙර හොඳයි කියලා අලිගැට පෙර වැව්වා අලිගැට පෙර එකක්වත් තියන්නේ නැහැ වඳුරු ඇවිල්ලා ඔක්කොම කාලා විනාශ කරනවා අද මොනරු ඇවිල්ලා වීවගාව සම්පූර්ණයෙන් විනාශ කරනවා අල ටිකක් හොවන්න බෑ ඌරු ඇවිල්ලා අල ටික කාලා යනවා අද අපේ අස්වැන්න විනාශ කරන මේ ක්‍රියාවලියන් පිළිබඳව මොකද්ද අපේ ජාතික වැඩපිළිවෙල අපේ අස්වැන්නෙන් 140ක් විදිහට මේ විදිහට විනාශ කරනවා අද ගොවියෝ ගෙදරක කිසිම දෙයක් වවාගන්නේ නැහැ පළතුරක් එහෙම නැත්නම් එළවලුක් සත්තුන්ට කන්න බැරි ඒවා විතරයි වවන්න වෙලා තියෙන්නේ ඉතින් මේක විශාල ජාතික ප්‍රශ්නයක් ජාතික ව්‍යසනයක් ඒක නිසා කොහොමද අපි කියනවා එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් වලට මේවා හදන්න මේවා හදන්න මේවා හදන්න කියලා දෙනවා ඔබතුමාලා ණය ණය දුන්නට ණය දීලා හදපු එක්කෙනාගේක වඳුරු ටික ඇවිල්ලා කෑවම ඌරු ටික ඇවිල්ලා කෑවම මොනරු ටික ඇවිල්ලා කෑවම අර ණය ගෙවා ගන්නත් බැරි වෙනවා ඉතින් මේක තමයි මේ යථාර්ථය අපි බිම්මට්ටමේ අපි දකින යථාර්ථය මේකයි ඒ නිසා උඩ මට්ටම් වල ඉන්නේ නැතුව බිම්මට්ටමට බැහැලා මේ රටේ ගොවි ජනතාවගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව වඩාත් ගැඹුරින් කල්පනා කරලා ඒ පිළිබඳ අවශ්‍ය ජාතික වැඩසටහන් සෑදීම තමයි ඒ සඳහා මුදල් වෙන් කිරීම තමයි අයවැයකින් කරන්න ඕනේ. ඒ එවැනි ක්‍රියාවලියක් අපට කිසිසේත්ම සිදු වුණා කියලා පේන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි. ඒ වගේම දැන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මේ රටේ විශාල ප්‍රශ්නයක් අපි අරුවක් කාලු ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මම අපේ ඇමතුමාට චම්පික අනෝක ඇමතුමා අපිටත් අපිත් මමත් ප්‍රවාහන ඇමතිවරයා වශයෙන් එතුමාට විශාල සහයෝගයක් ඒ සඳහා දුම්රියනාදී ලබා දීලා කරා ඒ ගැන අපි සතුටු වෙනවා නමුත් ඒක විතරක් කරලා මදි දැන් අපේ බදුල්ල නගරය ගත්තොත් විශාල ප්‍රශ්නයක් බණ්ඩාරවල නගරය ගත්තොත් විශාල ප්‍රශ්නයක් ඔබතුමා දන්නවා ඉතින් මේ පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් තමයි මේක තමයි රටේ තියෙන ප්‍රමුඛතාවයක් ඉතින් මේ ප්‍රමුඛතාවය සඳහා තමයි මුදල් වෙන් කරන්න ඕනේ ඒ නිසා රටේ තෝරාගත් නගරවල ධන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නිසි වැඩපිළිවෙලක් මේ අයවැය ලේඛන තුලින් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි ඉතින් මේවා තමයි මුදල් ඇමතිවරයාගේ දක්ෂකම පෙන්වන්නේ මිනිස්සුන්ට මොනා මොන හරි බෙදා දෙන එක, ද්‍රව්‍ය ටිකක් බෙදා දෙන අර පැරණි ගතානුගතික ඒ ක්‍රමයේ නෙවෙයි. ඊට වඩා ජාතික ආර්ථිකය හා ජාතික අවශ්‍යතාවයන් පිළිබඳව ගැඹුරින් තේරුම් අරගෙන ඒ ප්‍රශ්න විසඳෙන ක්‍රියාමාර්ගයක් සඳහා ප්‍රමුඛතාවය ලබා දීම තමයි අපි අයවැය ලේකනකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මෙන්න මේ කියන කාරණා. ඒ වගේම අපි සතුටු වෙනවා විශ්‍රාමිකින්ගේ ඒ විෂමතාවයන් නැති කිරීම පිළිබඳව. නමුත් මම දන්නවා ඇමතිවරයෙක් වශයෙන් හුඟක්ම අපිට ස්ට්‍රයික් වලට මුහුණ දෙන්න සිදුවෙන්නේ මේ වැටුප් විෂමතාවයන් සඳහා වූ ප්‍රශ්න. ඒ නිසා රාජ්‍ය සේවයේ ඉක්මනින්ම ජනාධිපතිතුමා විසින් පත්කරන ලද ඒ කමිටුව මගින් නිර්දේශ ලබාගෙන රාජ්‍ය ක්ෂේත්‍රයේ තියෙන මේ වැටුම් විෂමතාවයන් ඉවත් කරොත් අපිට ඉක්මනින්ම ඒ කටයුත්ත කරන්න පුළුවන්. අනික් කාරණේ තමයි ගරු නියෝජ්‍ය සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, අද රාජ්‍ය තන්ත්‍රය හිර වෙලා තියෙන්නේ. ලේකම්තුමාගේ පටන් පියන් දක්වා කිසි කෙනෙක් වැඩ කරන්නේ නැහැ. තීරණ ගන්න බයයි. FCID එක බ්‍රයිබරි කමිෂන් එකට ගහන නිර්නාමික පෙත්සම් වලට උත්තර දෙනවා ඇරෙන්නට මම දන්නවා මගේ ලේකම්වරයා වැඩි කාලයක් ගත කරේ ඒ අය ආයතන වලට අර යවපු විවිධ නිර්නාමික පෙත්සම් වලට උත්තර දීමට ගියා මිසක් අමාත්‍යංශයේ වැඩ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මෙන්න මේ විදිහට අපි රාජ්‍ය සේවය අකම්මන්‍ය කරා. ඒ තත්ත්වයෙන් රාජ්‍ය සේවකයා මුදවා ගත්තේ නැත්නම් ඔය කියන කිසිම වැඩපිළිවෙලක් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපිට ලැබෙන්නේ නැහැ. ඒ බවත් ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව අමුණාචර ස්තුති කරමින් මගේ කතාව අවසන් කරනවා.